මුලසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි, ඉතා වැදගත් පනතක් පිළිබඳව කෙරෙන මේ විවාදයට සහභාගී වීමට අවස්ථාව ලැබීම පිළිබඳව සතුටු වෙනවා. අපි දීර්ඝ කාලයක් තිස්සේ මේ විදිහට දෙපැත්තට බෙදිලා කරන තර්ක නිසා මේ පනතේ වැදගත්කම මං හිතන්නේ ප්‍රමාණවත් ආකාරයට ඉස්මතු වුණේ නැහැ. අපි දීර්ඝ කාලයක් තිස්සේ කල්පනා කරා ෆිස්කල් ප්‍රතිපත්තියත් මූල්‍ය ප්‍රතිපත්තියත් ස්වාධීනව ක්‍රියාත්මක වෙන්න ඕන, මේවා එකිනෙකට බැඳුණු කාර්යයන් වුණාට. මූලාසන අරුඩය ගරු මන්ත්‍රීතුමනි, ඔබතුමා ආර්ථික විද්‍යාව පිළිබඳ ගුරුවරයෙක් නිසා මේ කාරණේ වඩාත් හොඳින් තහවුරු වෙනවා ඇති. ෆිස්කල් සහ මූල්‍ය ප්‍රතිපත්තිය ස්වාධීන වේ යුත්තේ ඒවා එකිනෙකට සම්බන්ධව කටයුතු කරනකොට ඇතිවිය හැකි අනවශ්‍ය අතපෙවීම් වලක්වා නොගත හොත් අපිට පුළුවන්කමක් නැහැ සාර්වාර්ථිකය නිසි ලෙස කළමනාකරණය කරගන්න. ඒ නිසා තමයි මුදල් අමාත්‍යංශයට ෆිස්කල් ප්‍රතිපත්ති රජයේ ආදායම වියදම පිළිබඳව කටයුතු කරන්නත් මහ බැංකුවට මූල්‍ය ප්‍රතිපත්තිය හැසිරවීමේ වගකීමත් ලෝකේ බොහෝමයක් රටවල වෙනත් වගකීම් විදිහට පැවරිලා තියෙනවා. රජයේ ආදායම් ලබා ගන්නේ කොහොමද? ඒ ආදායම කොයි විදිහට වියදම් කරනවාද? ආදායම සහ වියදම අතර පරතරයක් තියෙනකොට ඒක කොහොමද පියවගන්නේ? ඒ සඳහා අවශ්‍ය කරන මූල්‍යකරණය ලබා ගන්නේ කොහොමද? යනාදී වශයෙන් මුදල් අමාත්‍යංශයට පැවරිච්ච සුවිශේෂී රාජකාරියක් තියෙනවා. ඒ වගේම මහ බැංකුවට පැවරුණු විශේෂ රාජකාරියක් තියෙනවා. ඒ තමයි කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය තමන්ට දීලා තියෙන උපකරණ හරහා ප්‍රශස්ත ආයුරින් හසුරවන්නේ. අපි වර්තමානයේ තියෙන තත්ත්වය ගත්තොත් එහෙම මුදල් මණ්ඩලයේ මහ භාණ්ඩාගාරයේ අධිපතිවරයා නැත්නම් මුදල් අමාත්‍යංශ ලේකම්වරයා ඉඳ ගන්නවා. ඒ වගේම මුදල් මණ්ඩලයේ ගනු ලබන තීන්දුව තීරණ සම්බන්ධයෙන් යම් යම් මඟ පෙන්වීම් මැදිහත්වීම් කිරීමට තියෙන ඉඩකඩත් අපිට සීමා කරන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා මා පෞද්ගලිකව විශ්වාස කරනවා මූල්‍ය ප්‍රතිපත්තියත් ෆිස්කල් ප්‍රතිපත්තියත් ස්වාධීනව ක්‍රියාත්මක වෙන්නට ඕන. මේ ස්වාධීනයි කියලා කියන්නේ කාගවත් බලපෑමකින් තොරව ක්‍රියාත්මක වෙනවයි කියන එක නෙමෙයි. පැවරිලා තියෙන වගකීම ආයතන පද්ධතියට ඒ පැවරණු ආකාරයට කිරීමට තියෙන බාධා ඉවත් කරලා ඒ කටයුතු සිද්ධ කිරීම. ඒ නිසා මම හිතනවා අපි පටලවාගෙන තියෙනවා මහ බැංකුව සහ මහ භාණ්ඩාගාරය අපේ පාලනයෙන් ගිලිහිලා මේවා ස්වාධීන ආයතන විදිහට ඉදිරියට යනවායි කියන කාරණේ. එහෙම එකක් නෙමෙයි. මම හිතනවා මේ යෝජනාවේදී මූලික වශයෙන් මහ බැංකු පනතට එකතු කරගත යුතු සමහර අතිශයින් වැදගත් සාධනීය කාරණා ගණනාවක් ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ නිසා මහ බැංකුවේ අධිපතිවරයාට පැවරෙන වගකීම සහ මහ බැංකුවේ කාර්යමණ්ඩලයට පැවරෙන වගකීම සුවිශේෂයි. අනිත් පැත්තෙන් අපිට පේනවා මහ භාණ්ඩාගාරයේ ලේකම්වරයා සහ කාර්යමණ්ඩලයට පැවරෙන වගකීම සුවිශේෂයි. ඒ නිසා මේ ආයතන දෙක අතර කටයුතු කිරීම සඳහා අපි අතිරේක කාර්ය සාධන මණ්ඩලයක් මේ පනත මගින් පත් කරලා තියෙනවා. ඒ නිසා මාස 3කට සැරයක් මහ භාණ්ඩාගාරයේ ලේකම්වරයාට පුළුවන්කම තියෙනවා මහ බැංකුවේ අධිපතිවරයා සමග එකතු වෙලා මේ ෆිස්කල් සහ මූල්‍ය ප්‍රතිපත්තියේ හැසිරවීම පිළිබඳ මූලික කාරණා සාකච්ඡාවට ගන්න. ඒ නිසා කවුරු හරි කෙනෙක් කියන්න උත්සාහ කරනවා නම් මහ බැංකුව ස්වාධීනයි කියලා කියන්නේ ආණ්ඩුවේ පාලනයෙන් දුරස්ත වෙනවා. මහ භාණ්ඩාගාරයේ ස්වාධීනව කටයුතු කරනවායි කියලා කියන්නේ ආණ්ඩුවේ පාලනයෙන් දුරස්ත වෙනවා කියන එක ඒක මිත්‍යාවක්. ඒ නිසා මුලාසුනාරූඪ ගරු මන්ත්‍රීතුමනි, මා දකින එක සුවිශේෂී කාරණයක් තියෙනවා. මහ බැංකුවේ අධිපතිවරයා මේ පනත මගින් accountable. ඔහු වග කියන්නට ඕන පාර්ලිමේන්තුවට. ඔහු කොහොමද වග කියන්නේ? ආණ්ඩුව තමයි තීන්දුව කරන්නේ උද්දමන අනුපාතිකය කීයද. ආණ්ඩුව උද්දමන අනුපාතිකය තීරණය කරපුවාම ඒ උද්දමන අනුපාතිකය වෙත ළඟාවීම සඳහා මහ බැංකුවේ අධිපතිවරයාට සිද්ධ වෙනවා අවශ්‍ය ක්‍රියාමාර්ග අනුගමනය කරන්න. එතකොට මාස 3කට 4කට සැරයක් පාර්ලිමේන්තුවේ මහ බැංකුවේ අධිපතිවරයා ඇතුළු කණ්ඩායම කැඳවුවාම මහජන නියෝජිතයන්ට පුළුවන්කම තියෙනවා ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කරන්න. කවර නම් වූ ක්‍රියාමාර්ග ඔබ විසින් අනුගමනය කළාද? හැබැයි දැන් තියෙන ඊට වඩා වෙනස් එකක්. දැන් මහ බැංකුවම තීරණය කරනවා උද්දමන අනුපාතිකය මෙන්න මෙච්චර වෙන්නට ඕන. මහ බැංකුවම ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙනවා. හැබැයි මහ බැංකුවේ අහන්න කෙනෙක් නැහැ. ඒ නිසා මේ පනත තුළ අන්තර්ගත සාධනීය කාරණා ගණනාවක් තියෙනවා. මේ කාරණා පිළිබඳව මම විශ්වාස කරනවා මේ පනත කියවන කෙනෙකුට ඉතාම හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා රටක් බංකොලොත් වීම සම්බන්ධයෙන් රටක් බංකොලොත් වී උනයි කියන ප්‍රකාශය කිරීම සම්බන්ධයෙන් මේ එක්කෙනෙකුට වක්කීම් බාර ගන්න පුළුවන්කමක් නැහැ.
ඔඩර් ප්ලීස්. ගරු මුෂාරෆ් මන්ත්‍රීතුමා මූලාශ්‍රයට පැමිණෙනවා.
සමහර වෙලාවට ගරු මන්ත්‍රීතුමා පණිවිඩේ ගේන කෙනා නෙමෙයි ඒ කටයුත්ත කරලා තියෙන්නේ. therefore don't try to kill the messenger. මහ බැංකුවේ අධිපතිතුමාරි මුදල් ඇමතිතුමාරි රට බංකොලොත් කියලා කීමම නෙමෙයි එය එකේ වගකීම. ඔබතුමාට අවස්ථාව ලැබුණා මේ සම්බන්ධයෙන් කතා කරන්න. මට කතා කරගෙන යන්න අවසර දෙන්න. ගරු මුලාසනාරුවේ මන්ත්‍රීතුමනි, අපි රටක සාර්වාර්ථිකයේ හැසිරීම පිළිබඳව මූලික නිර්ණායක පද්ධතියක් හරහා තමයි හරියට වෛද්‍යවරේ රෝගියෙක් පරීක්ෂා කරනකොට රෝග ලක්ෂණ මුල් කරගෙන තමයි රෝගය කුමක්ද කියලා තීන්දුව කරන්නේ. ඒ මත තමයි වෛද්‍යවරයා කවරනම් වූ ප්‍රතිකාර පද්ධතියක් යෝජනා කරනවාද කියන එක තීරණය කරන්නේ. ඒ වගේම තමයි මහ බැංකුව රටේ ආර්ථිකය හැසිරීම පිළිබඳව තෝරාගත්ත නිර්ණායක පද්ධතියක් හරහා තමයි තීන්දුව කරන්නේ රටේ ආර්ථිකයේ තියෙන තත්ත්වය මොකද්ද කියලා. ඒ නිසා රටක් බංකොලොත්ද නැද්ද කියන එක තීන්දුව කරන එක මහ බැංකුවේ අධිපතිවරයා තීන්දුව කරන්නේ තමන්ගේ පෞද්ගලික මතය මුල් කරගෙන නෙමෙයි. ඒ සඳහා තෝරාගත්ත නිර්ණායක පද්ධතියක් තියෙනවා. අපිට ලබාගත් ණය ගෙවන්න පුළුවන්ද? අපේ ආදායම අපිට ණය ගෙවීමට ප්‍රමාණවත්ද? රටේ උද්දමනයේ කවර තැනක තියෙනවද? මහ බැංකු පොලි අනුපාතිකේ කවර තැනක තියෙනවද? යනාදී වශයෙන්
ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, ජාත්‍යන්තර මුල්‍යාර මුදල කියනවා ගරු මන්ත්‍රීතුමා, පකිස්තානයට රට බංකොලොත් කියලා ණය ගෙවන්නේ නැහැ කියලා ප්‍රකාශයට පත් කරන්න කියලා. හැබැයි පකිස්තානයේ මුදල් ඇමතිවරයා ඒකට එක ගෙවෙන්නේ නැහැ. ඔවුන් කියනවා ඒක කරන්න බෑ, ඒක කරොත් ඉතා භයානක තත්ත්වයකට මුහුණ දෙන්න වෙන්නේ. ඒකේ බරපතලකම දන්න නිසා. ඒ නිසා මේ රටේ ඔය ප්‍රකාශය කළේ කිසිම වගකිය යුතු ක්‍රියාමාර්ගයක් අනුගමනය කළා නෙවෙයි. ජනාධිපතිවරයාත් එක්ක කතා කරන්න නැති ඒ ඇරෙන්න කිසිම කෙනෙක් එක්ක කිසිම සාකච්ඡාවක් නැතුව තමයි මහ බැංකුව අධිපති ලංකාවට ඇවිල්ලා දවස් 4ක් ගෙවිලා යනකොට නිවාඩු දිනත් ඇතුළුව අත්තරමතිකව ඒ ප්‍රකාශ කළේ. ඒක එහෙම ලේසි පහසු වැඩක් නම් අද පකිස්තානයත් බොහොම ලේසියෙන් IMF එකේ ඉල්ලීම පරිදි ඒ ප්‍රකාශය කරනවා. ඒක එහෙම ලේසි නැති බැරෑරුම් කාර්යයක් හින්දා තමයි පකිස්තානයේ අද වෙනකන් ඒ ප්‍රකාශය නොකර වෙන විදිහකට කොහොම හරි මේක මුහුණ දෙන්න බලන්නේ.
බොහොම ස්තුතියි. මං හිතන්නේ මේ සම්බන්ධයෙන් අපිට ඕනනම් ගරු මන්ත්‍රීතුමා දීර්ඝ
ලබලන්න ප්‍රශ්නය.
මම මේ කතිකතුමාගෙන් අහන්න කැමතියි. දැන් ඔබතුමා කියන හැටියට ඒ මුදල් සංසරණය ගලාගෙන එීම ඉතිරිය ගැන මහාබැංකු අධිපතිවරයාට තොරතුරු ලැබෙනවා නම් ඇත්තටම ආර්ථික තත්ත්වය පිරිහෙන්න පෙර අවශ්‍ය තීන්දු ගැනීමටත් එතුමාට හැකියාව තිබුණා නේද?
මං හිතන්නේ ඔබතුමා කියන කාරණේ හරි. නමුත් මම පැහැදිලි කරමින් හිටියේ ගරු මන්ත්‍රීතුමා, රටක ආර්ථික තත්ත්වය පිළිබඳව කරුණු පැහැදිලි කරද්දී විවිධ නිර්ණායක යටතේ තමයි මේක සිද්ධ කරන්නේ. එනිසා මං හිතන්නේ අපි මේ කතාව මං හිතන්නේ
honorable member your time is over you're going to
අපි 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 වෙන දවසක කරමු.
Thank you honorable member. ඊළඟට honorable උදේ ප්‍රභාත් ගම්මන්පිල, you have 4 minutes.
ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග ආණ්ඩුව අත්සන් කරපු ගිවිසුම අනුව නම් මේ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න ඕනේ අප්‍රේල් මාසේ 30 වෙන විට. මේ වෙන විට ජූනි මාසේ 30 වෙන විට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ගිවිසුමේ සඳහන් කොන්දේසි 55කින් ජූනි 30 වෙන විට ඉටු කළ යුතු කොන්දේසි 55කින් ඉටු කළ බවට තොරතුරු තියෙන්නේ 32ක් පමණයි. 23ක් කරගන්න බැරි වෙලා තියෙනවා. ඒ නිසා තමයි Taman අපේක්ෂා කළ පනත නොවුනත් මේ ලැබුණු පනත කොහොමරි මෙතෙන්ට ගෙනලා සම්මත කරගෙන ගිවිසුමා පිටු කළා කියන தත්ත්වයට එන්න ආණ්ඩුව උත්සාහ කරන්නේ. මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මහා බැංකුවේ නිලධාරීන් IMF සමග එකතු වෙලා කෙටුම්පත් කරේ මහා භයානක පනතක්. පාර්ලිමේන්තුවෙන් විධායකයන් සම්පූර්ණයෙන්ම ස්වාධීන වූ මහා බැංකුවක් ඇතිකරන්න තමයි එය උත්සාහ කළේ. ඒ කියන්නේ විධායකයට, ව්‍යවස්ථාදායකයට, මහා බැංකුවට මැදිහත් වීමට තියෙන අයිතිය සම්පූර්ණයෙන්ම උදුරා ගන්නයි උත්සාහ කරේ. ඇත්තෙන්ම මහජනතාවගේ අපේක්ෂාව, ජාතියේ අපේක්ෂාව ඉටු කරන්න මහා බැංකුව කටයුතු කරනවා නම් මහජන නියෝජිතයන්ගෙන් සම්පූර්ණයෙන් ස්වාධීන වීමට මහා බැංකුවට ඇති උවමනාව කුමක්ද? නමුත් ගරු අතුරුලිය රතන ස්වාමීන් වහන්සේත්, විමල් වීරවංශ මන්ත්‍රීතුමත්, මමත් ඇතුළු කණ්ඩායමක් අධිකරණ ඉදිරියේ මේක අභියෝගයට ලක් කරා. ජනාධිපති නීතිච්ච මනෝහර සිල්වා මැතිතුමා ඇතුළු නීතිඥ කණ්ඩායමක් ස්වේච්ඡාවෙන් මේකටයි කරුණු දැක්වුවා. අවසානයේදී ආණ්ඩුවෙන් ඉදිරිපත් කරපු පනතට සංශෝධන 82ක් ඉදිරිපත් කරන්නට ශ්‍රේෂ්ඨාධිකරණය කටයුතු කරා. ඒ විතරක් නෙවෙයි, ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ 15 පිටුවේ කියනවා "It is not possible to create an autonomous institution or an organ independent from the government." මේ මහා බැංකුව ස්වාධීන කරනවා කියන එක සමස්ත ව්‍යවස්ථාවේ ආකෘතියටම විරුද්ධයි කියලායි ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරේ.
Honorable member, you have 2 more minutes.
ඒ වගේම මේ මහජන නියෝජිතයන්ගේ සුපරීක්ෂාවෙන් මිදිලා ස්වාධීනව කටයුතු කරන්නට මහා බැංකුවට ඉඩ දීමට මහා බැංකුවේ කෙරුවාව කොහොමද? මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, ලංකා ඉතිහාසයේ ලොකුම වංචාව මහා බැංකුව බැඳුම් කර වංචාව කරලා රටෙන් පැනලා ගියත් මහා බැංකුව අධිපති කෙනෙක්, මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ඉතිහාසයේ කිසිම දවසක එවැනි දෙවන්ත වංචාවකට චෝදනා ලැබලත් නැහැ, එහෙම රටෙන් අතුරුදාන් වෙලා ඉඳලත් නැහැ. එවැනි පසුබිමක මෙදා උත්සාහයේ උනේ මහා බැංකුවයි රාජ්‍යයයි අතර තියෙන අත්‍යවශ්‍ය බැඳීම නැති කරලා මහා බැංකුව ජාත්‍යන්තර බලවතුන්ගේ අල්ලේ නැට වෙන බින්කුණ්ඩෙක් බවට පත් කරලා තෝත් නටාපිය මාත් නටන්නම් බින්කුණ්ඩෝ බොල බින්කුණ්ඩෝ කියන තත්ත්වයට ශ්‍රී ලංකා මහා බැංකුව ගෙන එන්නයි. ඒ මහා අපරාධය, ඒ බරපතල උත්සාහය පරාජය කිරීමට අපට හැකියවීම පිළිබඳ අපි අවංකවම සතුටු වෙනවා. දැන් ආණ්ඩුවට මහා බැංකුව පිළිබඳ තිබෙන්නා වූ බලපෑම් කිරීමේ අයිතිය අයිතුල සෙවදා ගන්නවා කියන එක තමයි මේ චෝදනාවක් ලෙස එල්ල වුණේ. මොකද්ද මේ අයිතුල සෙවදා ගන්නවා කියන්නේ? මුදල් ඇච්චු ගැසීම පාලනයකින් තොරව, සීමාවකින් තොරව සිදු කළාය කියන චෝදනාව. ඒකනම් ප්‍රශ්නේ. අපිට පුළුවන් මහා බැංකුවෙන් ආණ්ඩුව ලබා ගන්නා ණය ප්‍රමාණය ජාතික ආදායමෙන් 10% නොඉක්මී යුතු වැනි වගන්තියක් ආණ්ඩුව ක්‍රම ව්‍යවස්ථාවෙම දාන්න.
එහෙම නැත්නම් your time is over.
ආණ්ඩුවත් විපක්ෂයත් දෙපාර්ශ්වයම එකතු වෙලා විතරයි ඒ වගන්තිය නැවත වරක් සංශෝධනය ලක් කළ හැක්කේ. මට කියන්න කාරණා බොහොමයි. නමුත් ඔබතුමා කාලය අවසන් කරනවා. මට එක පුංචිම කාරණයක් කියන්න තියෙනවා. අතීත මහා බැංකුව විතරක් නෙවෙයි වර්තමාන මහා බැංකුවේ කෙරුවාවත් අතිශයින්ම බරපතලයි. ගරු මුලාසනාරුවට මන්ත්‍රීතුමනි මේ කාරණේ මම අවසන් කරනවා. සාමාන්‍ය ජනතාවගේ අර්ථසාධක අරමුදල කළමනාකරණය කරන මහ බැංකුව ගිය වසරේ මහා ජනතාවට ප්‍රතිලාභය දුන්නේ 9%. ඒ මහ බැංකුවම මහ බැංකු නිලධාරීන්ට තියාගෙන ඉන්නවා වෙන අර්ථසාධක අරමුදලක්. ඒකේ ප්‍රතිලාභය 29%. තමන්ට ලොකු ඇන්දෙන් අයින්සක ජනතාවට පොඩු ඇන්දෙන්. අපි මේ මහ බැංකු අධිපතිවරයාගෙන් ප්‍රශ්න කරා මේ අරමුදල් දෙක එක අරමුදලක් බවට පත් කරන්න බැරි ඇයි කියලා. එතුමා ඒකට උත්තර දුන්නේ නැහැ. මෙවැනි වගකීම් විරහිතව හැසිරෙන මහ බැංකුව මහා ජනත නියෝජිතයන්ගේ අධීක්ෂණය යටතේ තබාගත යුතුමයි කියන එක අවධාරණය කරන්න සිද්ධ වෙනවා.
Thank you, Honorable Udayagamman Pile. ඊළඟට Honorable Diana Gamage ඔබතුමාට මිනිත්තු 8ක් කාලයක්
තියෙනවා. Right.
You have 8 minutes.
ගරු මුලාසරෝඩ මන්ත්‍රීතුමනි බොහොම ස්තුතියි මට මේ කාලය ලබා දීම ගැන. මේ වගේ පනතක් මේ මොහොතේ මේ පාර්ලිමේන්තුවට ගෙන වෙන වෙලාවේ ඇත්ත වශයෙන්ම අපි දැන් බලාගෙන හිටියා මේ සියලු දෙනාම කතා කරනවා මේ මහ බැංකුව ස්වාධීන වීම ගැන. අපි මතක් කරගත්තොත් බැංක් ඔෆ් ඉංග්ලන්ඩ් අද මම හිතන්නේ අවුරුදු 25ක් සමරනවා අද ඉන්ඩිපෙන්ඩන්ස් ඔෆ් ෆ්‍රොම් ද ගවර්න්මන්ට්. මේක ස්වාධීන කළ අවුරුදු 25ක් වෙනවා මේ අවුරුද්දට බැංක් ඔෆ් ඉංග්ලන්ඩ් එකත් සෙන්ට්‍රල් බැංක් ඔෆ් ඉංග්ලන්ඩ්. එතකොට මම හිතන්නේ මේගොල්ලෝ සියලු දෙනාම පැටලගෙන තියෙනවා මහ බැංකුව ස්වාධීන වුණ පළියට මහ බැංකුවට වගකීමක් නැහැ කියන එක මේ රටට මේ පාර්ලිමේන්තුවටත් ජනතාවටත් අනිවාර්යෙන්ම ස්වාධීන වෙච්ච මහ බැංකුවත් ඒ තීන්දුව తీරන ගන්න මොහොතක ඒ ගත්තේ කොහොමද ඒකේ වගකීම ඒගොල්ල දරන්න ඕනේ. ඒක පාර්ලිමේන්තුවටත් රටේ ජනතාවටත් අනිවාර්යෙන්ම දැනුවත් විය යුතුයි. ඒ තීන්දුව වලට ආවේ කොහොමද? ඒ තීන්දුව తీරන ගත්තේ කොහොමද කියන එක. මොකද එහෙම තීන්දුව తీරන ගත්තට ස්වාධීන වුණාට එහෙම තීන්දුව తీරන ගන්න හැකියාවකුත් නැහැ. ඒවට අපිට විස්තර explanations දිය යුතුයි රටේ ජනතාවට සහ මේ පාර්ලිමේන්තුවට. මොකද පාර්ලිමේන්තුව තමයි මූල්‍යමය සෑම කටයුත්තකදීම මූලික වෙන්නේ. ඉතින් මට කියන්න ඕනේ මේකෙන් වෙන්නේ it means the central bank can promote good of the people of Sri Lanka by maintaining the monetary and financial stability in a country. That is the meaning of being independent. That is what they are supposed to do. ඒක තුලින් වෙන්නේ ඒකයි. නමුත් ඒ වුණා කියලා රටේ ජනතාවට explanation එකක් මේ පාර්ලිමේන්තුවට දිය යුතුයි. ඒ ගන්න සෑම තීන්දුව තීරණයක්ම ගත්තේ කොහොමද? එතනට ආවේ කොහොමද කියන එක. ඉතින් මේ වගේ මොහතක මම හිතන්නේ අවුරුදු 70කට පස්සේ අපි මේ මහා බැංකුවේ මේ වගේ පනතක් ගෙනල්ලා මේක වෙනස් කරන්න හදන මොහොතක්. ඇත්තටම මේ රට අවුරුදු 75ක ඉන්ඩිපෙන්ඩන්ස් කිව්වට තාම නිදහස් වෙලා නැහැ. මං හැමදාම මේ පාර්ලිමේන්තුවේ කෑ ගහනවා වගේ අපි තාමත් ඉන්නේ අවුරුදු 200ක අවුරුදු 100 ගණන් වල අනපනත් වලට යටත් වෙලා. මේ රට කවදාවත් සංවර්ධනය කරන්න බෑ මේ තියෙන තත්ත්වයේ උඩ. අපිව පහු කරගෙන ලෝකේ හැමතැනම අනිත් රටවල් ඔක්කොම ගිහිල්ලා. කොටින්ම කියනවා නම් බංග්ලාදේශයේ කියන රට අද අපිට ලං වෙන්නවත් බැරි තත්ත්වයකට පත් වෙලා සංවර්ධනේ. ඇයි ඒ රටවල් වල තීන්දුව తీරන හරියට අරගෙන අනපනක් හරියට අරගෙන අද ලෝකයට ගැලපෙන විදිහට නමුත් අපි තාමත් අවුරුදු 200ක 100 ගානක පනත් එක්ක තාමත් සටන් කර කර මේ රට ඉදිරියට ගෙනියන්න බැරි වෙන්න කොහේ හරි තැනක ගෙනල්ලා හිර කරගන්නවා. යම්කිසි ව්‍යාපෘතිය පටන් ගත්තත් ඒ ව්‍යාපෘතිය මග යනකොට කොතනදි හරි තැනක පනතක කෑල්ලක් අල්ලගෙන ඒක නවත් ගන්නවා. මේ රට හදන පනත් නෙමේ අද තියෙන්නේ මේ රට තුල. මේ රටේ ව්‍යාපෘති සහ සියලුම දේවල් නවත්වන පනත්. එහිඳ මේ පනත් සියල්ලක්ම වෙනස් විය යුතුයි මේ ලංකාවේ මේ මොඩර්න් මේ දැන් තියෙන සිස්ටම් එකට මේ ලෝකයේ යන විදිහට. මොකද මේ ලෝකය කියන්නේ අද ග්ලෝබල් විලේජ් එකක්. අපිත් ඒ ලෝකයේ මේ රට අයිති ඒ ලෝකෙට. එහෙමනම් අපි ඒකට දැස්සි වෙන්න ඕනේ. අනිත් එක මම කියන්න කැමති මේ අපි කතා කරනවා මම දැක්කා අද අපේ අනුර කුමාර දිසානායක අපේ මන්ත්‍රීතුමා කියනවා මේ රටේ කතෘවරයෙක් නැහැලු මේ බංකලොත් භාවයට. කතෘවරයෙක් ඉන්නවා. කතෘවරයම තමයි ඒ කියන්නේ. ඒ කතෘවරයා රුපියල් බිලියන 200ක් මේ රටට 88-89 මේ කාලෙදි විනාශ වුණා. ගිනි තිබ්බා මේ රටේ දේවල්. මේ රටේ රාජ්‍ය දේපල ගිනි තියලා මේ රටේ මේ විනාශ කරපු කාලයක් මේක. මේ ත්‍රස්තවාදය තුලින් ඒ JVP එක කරපු ඒ ත්‍රස්තවාදය තුලින් රුපියල් බිලියන 200ක් මේ රටට නැති වුණා. එහෙමනම් ඒ සියලු දේම මේ රටට මේ බංකොලොත් භාවයට වගකිව යුතුයි. අපේ රටේ අවුරුදු 30ක යුද්ධයක් තිබ්බ රටක්. ඩොලර් බිලියන 200ක් නැති කරපු රටක් අවුරුදු 30කින්. මේ යුද්ධයක් හින්දා මේ සියලුම දේවල් වෙලා තාමත් මේ විපක්ෂය මෙතන ඇවිල්ලා හිටගෙන කෑ ගහනවා. දැන් 27-2 ගැන කියනවා. විපක්ෂ නායකතුමාට මට කියන්න ඕන 27-2 උදේ පටන් ගත්තාම විපක්ෂ නායකතුමාට මයික් ටයිසන් වගේ බ්‍රේක් නැහැ. ප්‍රශ්න අහගෙන 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 යනවා. ඒක හරියට මේ රටේ මේ අපි දකිනවා අම්මා තමයි කෑමේක උයන්නේ. අම්මා තමයි අන්තිමට කන්නේ. හැබැයි මෙතන වෙන්නේ විපක්ෂ නායකතුමා ඔක්කොම කනවා. කාලා අනිත් අයිට ඉතුරු කරන්නේ නැහැ කිසි දෙයක්. ඉතින් මේගොල්ලන් සියලු දෙනාටම විනාඩි 3යි විනාඩි 4යි ඒකට අපි පලි නැහැ. මේ රටේ මහජනතාවගේ මුදල් මේ කෑ ගහගෙන මේ විනාශ කරේ. දැන් මං දැක්ක හර්ෂ මැතිතුමා කියනවා අපි විනාඩි 90 ගානක් නැසි කරලු දෙපැත්තම. ඔව් ඒක ඇත්ත. හැබැයි මේ මහජනතාවගේ මුදල් අපි ඇවිල්ලා තියෙන මේ රටේ මහජනතාව වෙනුවෙන් මෙතන අනපනත්තික වෙනස් කරගෙන මේවා ඉදිරියට ගෙනියන්න මේ රට ඉදිරියට ගෙනියන්න. නමුත් ඒක නෙමෙයි වෙන්නේ. මේ කාලය කාගෙන දෙපැත්තම කෑ ගහගෙන මොකද්ද මේ කරන්නේ? මේක මුදල්. මේ රටට මේ නැති වෙන මුදල් මේ කාලය. ඒකයි මේ වෙන්නේ. ඒ ඔක්කොම තියෙද්දි ශුද්ධ මූල්‍ය ණය 130ක් මේ රටේ ශුද්ධ මූල්‍ය ණය ගූලට අහු වෙලා තියෙනවා. මේ 130න් 128ක් කාන්තාවෝ අද මේ රටේ මේ ශුද්ධ මූල්‍ය ණය හින්දා සිය දිවි හානි කරගෙන තියෙනවා. කාන්තාවෝ තමන්ගේ දරුවොත් එක්කත් මේවා ගෙවා ගන්න බැරුව. මේක ෆයිනෑන්ෂල් ට්‍රැප් එකක්. මේක ගැන මම හිතනවා ඉන්ඩිපෙන්ඩන්ට් ඉන්කුවයරි එකක් කළ යුතුයි සෙන්ට්‍රල් බැංක් එකෙන්. ශුද්ධ මූල්‍ය ණය දෙන සමාගම් 3000ක් විතර මේ රටේ තියෙනවා, හොර සමාගම්. මේවා මේ අහිංසක ජනතාව දන්නේ නැහැ රටේ. ඒ හින්දා මේක ගැන අපි අනිවාර්යෙන් සොයා බැලිය යුතුයි. මේ අහිංසක කාන්තාව තමයි මේකට මුල පුරලා තියෙන්නේ, මේ ට්‍රැප් එකට අහු වෙලා තියෙන්නේ. ඒ හින්දා මේක අපි විසඳිය යුතුයි. අපි දැක්ක පහුගිය කාලේ කාන්තාව සත්‍යාග්‍රහ කරනවා මේක කරගන්න බැරුව, ගෙවා ගන්න බැරුව. ඒගොල්ල ලිංගික අල්ලස් වලට මේ අහිංසක කාන්තාව ගොඳුරු වෙලා තියෙනවා. මේව ගෙවා ගන්න බැරුව අන්තිමට ලිංගික අල්ලස් ඉල්ලගෙන යන්නේ මේ ශුද්ධ මූල්‍ය ණය මේ 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 දෙන මිනිස්සු ගම් වලට ගිහිල්ලා අහිංසක මිනිස්සු ඉංග්‍රීසියෙන් තමයි මේ 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 කොන්ට්‍රැක්ට්ස් ලියාගන්නේ. ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ කියවන්න ඉන් බිට්වීන් ද ලයින්ස්. ඉතින් මේ මිනිස්සු අස්සම් කරනවා. මොකද අහිංසකයි දුප්පත්කම. ඒ හින්දා අහිංසක මිනිහට මේක අස්සම් කරනවා. නමුත් අන්තිමට මේගොල්ලෝ මේකට ට්‍රැප් වෙනවා. ඒ හින්දා මේ තියෙන මූල්‍ය සමාගම් ටික අනිවාර්යෙන්ම ගේන්න ඕන. මේවා හොයන්න ඕන. මේවා කැන්සල් කරලා දාන්න ඕනේ. මේවා සියල්ලම කෙලිය යුතුයි සෙන්ට්‍රල් බැංකුව තුලින්. ඉතින් ඒගොල්ලන්ට ඒ අයිතිය අපි දිය යුතුයි. මේවා හොයලා බලලා මේ දේවල් නැති කරන්න. මොකද මේ රට තව දුරටත් මෙහෙම යන්න බෑ. මට කියන්න ඕන තව කාරණාවක් තියෙනවා. මේ අන්මැක්ස් ඩීටි මේක මේ වෙන විට මේ ආයතනය තහනම් කරලා තියෙනවා. මට දැනගන්න ඕනේ. නමුත් මේ තහනම් කරලා තියෙන ආයතනය දැනට කෝටි 292ක් තහනම් කරාට පස්සේ මිනිස්සුන්ගෙන් එකතු කරගෙන තියෙනවා මේ රටේ කෝටි 292ක්. එතකොට මොකද්ද මේ ගනුදෙනුව? මේක ඇතුලේ සමහර පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඉන්නවා මේ ගනුදෙනුවේ. මේක තහනම් කරාට පස්සේ අරගෙන තියෙන. එතකොට මේක දැනට CID එකෙත් නීතිපති දෙපාර්තමේන්තුවෙත් බොහොම වන්දගාමීව යන සොයා බැලීමක් වෙලා තියෙනවා. මම ඉල්ලා සිටිනවා මේක ඉක්මනට හොයන්න. මොකද ඒ අතරතුර මේ කෝටි 3000ක් ගිනුම් මේ වන විටත් හෝල් කරලා තියෙනවා. කෝටි 300ක් ගිනුම් වල දැන් වෙනකොට මේක හෝල් කරගෙන ඉන්නවා. නමුත් මේ වන විට කෝටි 3000ක් තව මේ රටෙන් පිට කරලා තියෙනවා මුදල්.
Honorable member, your time is over.
Unmax DT. මේක මේ පිරමිඩ් ජාවාරම. නමුත් මේක ගැන කිසිම හැවිල්ලක් දැනට අපේ වෙන්නේ නැහැ. මේක හරි මන්දගාමීව යන දෙයක්. ඒ යන අතරතුර මේ රටේ තවමත් මිනිසුන්ගෙන් සල්ලි එකතු කරගෙන යනවා. කෝටි 292ක් මේ වෙනකොටත් මේක තහනම් කළාට පස්සෙත් එකතු කරගෙන තියෙනවා. එහෙමනම් මේක හොයලා බලන්න ඕන.
ඩිරෙක්ටර්ස්ලා
5 දෙනෙක් දැනට පේන්න හිටියත් ඩිරෙක්ටර්ස්ලා 5 දෙනෙක් මේක පිටිපස්සේ ඉන්නවා මහා මොලකරුවෙක්. අන්නේ කෙනා කවුද කියලා අපි හොයාගන්න වෙනවා. මේ වගේ තත්ත්වයක් තියෙන්නේ දැනට. ඉතින් මේ මේක අපි හොයලා බලන්න වෙනවා. මොකද මේ රටේ මේ සල්ලි මේ පිට වෙන්නේ. කෝටි 3000ක් මේ වෙනකොටත් මේ රටෙන් පිට වෙලා තියෙනවා.
ඔබතුමගේ කාලය ඉවරයි.
ඒ හින්දා මම ඉල්ලා සිටිනවා ගරු ජනාධිපතිතුමා ඇතුළුව මේ මහ බැංකුව ඇතුළුව මේ සියලු දෙනාටත් CID එකත්
ඩිපාර්ට්මන්ට්
එකටත් මේක සොයා බලන්න. මොකක්ද මේ වෙලා තියෙන්නේ කියලා. මේ වගේ රටක මේ ආර්ථික තත්ත්වයේ තියෙන මොහතක මේක සොයා බලන්න කියලා මම ඉල්ලා සිටිනවා බොහොමත් ස්තුතියි කාලයට.
Thank you. ඊළඟට ඩිලාන් පෙරේරා, you have 5 minutes.
ගලු ශාසනාරූඪ සභාපතිතුමනි, දැන් ඩයනාගමගේ මන්ත්‍රීතුමියගේ කතාවේ අවසාන භාගයේ එතුමිය කියන යෙදුනේම අපි නිතරම කියන දෙයක්. ඒ තමයි මේ ශුද්‍ර මූල්‍ය මේ පද්ධතිය හරහා මේ රටේ අහිංසක මිනිසුන්ට වෙලා තියෙන ගැටලුව. දැන් මේ ශුද්‍ර මූල්‍ය ආයතන වලට අවසර දීලා පරමනාකරණය පරිපාලනය කරන මහ බැංකුව. දැන් මේ දැන් මහ බැංකුව ස්වාධීන නොවි, මහ බැංකුව ඔයිල අද මේ යෝජනා කරන පරිදි ස්වාධීන නොවි මහ බැංකුවේ ශුද්ධ මූල්‍ය ආයතන පරිපාලනය කරන දිහා බැලුවම ස්වාධීන වුණා නම් තව කොච්චර හන්න ගියයිද? දැන් අඩු ගානේ දැන් පාර්ලිමේන්තුවේ අපිට මුදල් අමාත්‍යාංශය හරහා මුදල් අමාත්‍යතුමා හරහා ඒ මොන හරි එහෙම දෙයක් සිද්ධ වුණා අපිට හන්නයි තියෙනවා. අපිට මොකද උනේ කියලා හොයන්නයි තියෙනවා. එහෙනම් ගරු සභාපතිතුමනි, ගරු සභාපතිතුමනි, අද මේ රටේ මතුවලා තියෙන මේ බොහෝ අද මේ රටේ තියෙන්නේ
හොන්ඩබල් ඩයනාම
ආර්ථිකයේ තියෙන්නේ බංකොලොත් වෙලා.
ගරු මන්ත්‍රීතුමා, ඒක පැහැදිලි කළ යුතුයි. මම කිව්වේ ඉන්ඩිපෙන්ඩන්ට් උනත්, මහ බැංකුව ඉන්ඩිපෙන්ඩන්ට් උනත් මේ පාර්ලිමේන්තුවටත් මේ රටේ ජනතාවටත් වගකිව යුතුයි. ඒගොල්ලෝ ගන්න තීන්දුව තීරණ වලට වගකිව යුතුයි.
මුලින් වන්දිත වන නිසා අද මේ රට තියෙන සාමාන්‍ය තත්ත්වක නෙමෙයිනේ. අද මේ මහ බැංකුවේ දැන් ඉන්න අධිපතිතුමාම මහ බැංකුවට අයිති නැති පාර්ලිමේන්තුවෙන් හෝ කැබිනට් එකෙන් හෝ විමසලා රට බංකොලොත් කියලා කියන අවස්ථාවක ස්වාධීනව නැතිවත් රට බංකොලොත් කියලා කිව්වා. ඉතින් මේ ස්වාධීන නැහැ ඒ රට බංකොලොත් කියලා කිව්වා. එතකොට එහෙම තත්ත්වයක් තුළ මහ බැංකුව ස්වාධීන වුණොත් බංකොලොත් කියලා කියන ඒවා කරන ඒවා ගැන අහන්නවත් බෑ. දැන් මේ අතිගරු ජනාධිපතිතුමාගේ පක්ෂයේ නියෝජනයක එක මන්ත්‍රීවරයයි මේ පාර්ලිමේන්තුවේ ඉන්නේ වජිරාභියෝත මන්තුමා. මේ පාර්ලිමේන්තුව එතුමා දවස පැයක් කතා කරලා මේ වර්තමාන මහ බැංකුව අධිපතිතුමා මේ රට බංකොලොත් කියලා කියපු කාරණය විවේචනය කරලා ගියා. මෙතුමා අයින් කරන්නට ඕනේ කියලා ජනාධිපතිතුමාගේ පක්ෂයේ නියෝජනය කරන කෙනා. දැන් මේ මහ බැංකුවේ අධිපතිතුමා මේ මහ බැංකුව ස්වාධීන නොවී තියෙන මොහොතකත් දැන් මහ බැංකුවට අයිති නැති රජයේ වැඩ කරන දිනිය නිවාඩු දුනියක් කියලා මුලින්ම ප්‍රකාශ කරේ අර මේ 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 දේශීය ණය ප්‍රතිවිయోగ ගන්න ඒ දවස් පහේ මහ බැංකුව අධිපතිතුමා. ඒක මේ ස්වාධීන නොයි. එහෙනම් මේ කරන්නේ මහ බැංකුව ස්වාධීන කරන එක නෙවෙයි. මේ කරන්නේ මේ රටේ ජනතාව විසින් පත් කරන ලද ව්‍යවස්ථාදායකයට තියෙන රාජ්‍ය මූල්‍ය පිළිබඳ බලය අපි දෙනවා පිටරට ඉන්න IMF එකට. මේ ස්වාධීන කරනවායි කියලා කරන්නේ ස්වාධීන කරන එක නෙමෙයි. ශ්‍රී ලංකා මහ බැංකුව මේ පණ සමතුනායින් පස්සේ IMF එකේ සහකාවක් වෙනවා. මේකයි කරන්නේ. එහෙම නැතුව මේ ස්වාධීන කරන එක නෙමෙයි.
හොනරබල් මෙම්බර් යු හැව් 2 මෝ මිනිට්ස්.
ඒ හිඳ මම මේ කියන දන්නේ ගරු සභාපතිතුමනි, විශේෂයෙන්ම මේ රට අද තියෙන්නේ මූල්‍ය ආර්ථික අවපාතේ බංකොලොත්ලා තියෙන්නේ. මෙවැනි වෙලාවක ඕන කරන්නේ මහ බැංකුව ස්වාධීන කරන එක නෙමෙයි. මහ බැංකුවයි භාණ්ඩාගාරයයි රජයයි ඔක්කොම එකතු වෙලා මුළුවන් නම් විපක්ෂයත් එකතු කරගෙන මේක විසඳුමක් හොයන්න. එහෙම නැතුව මහ බැංකුව IMF එකට පාවල දෙන එක නෙමෙයි කරන්නට ඕනේ. දැන් අඩු ගානේ යම්කිසි වරදක් දැන් වර්තමාන ජනාධිපතිතුමා අගමැති කාලේ මෛත්‍රීපාල සිරිසේනතුමාගේ ආණ්ඩුව කාලේ මහ බැංකුව මුදල් අමාත්‍ය යටතේ තියෙන ඕන වෙලාවක එතුමා ඒක මුදල් අමාත්‍ය නොදී එතුමා එතන ගත්තා. එතකොට තමයි අර මහේන්ද්‍ර මහත්තයා දාලා ලොකු මහ බැංකුව හොරකමක් ගියේ. දැන් ඒ මහ බැංකුව හොරකම තමයි පහුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී ආණ්ඩු පක්ෂයේ ඉන්න බහුතරයක් සහ අපි පාවිච්චි කරේ මහ බැංකුව හොරා එලවන්න ඕනේ කියලා. දැන් එතකොට අර යම් කිසි ආකාරයක මහ බැංකුවේ කටයුතු වලට යම් කිසි විදිහකට රජයේ මැදිහත්වීමක් තියෙන නිසා තමයි අපිට පුළුවන්කම ලැබුණේ ජනතාවට කියලා කියන්න මහ බැංකුවේ හොරකමට සම්බන්ධ වෙච්ච එකක් පත් කරන්න එපයි කියලා. දැන් යා වෙන විදිහ පත්‍රයක වෙනම කාරණයක්. දැන් මේකෙන් පස්සේ මොකද වෙන්නේ? දැන් මේකෙන් පස්සේ තව අර්ජුන මහින්දන් කෙනෙක් ආවොත් ආයි පාර්ලිමේන්තුවේ කතා කරන්න බෑ. එයා කබ්‍රාල් කෙනෙක් ආවොත් පාර්ලිමේන්තුවේ කතා කරන්න බෑ. ඒක ස්වාධීනයි. එයාගෙන කවුද පසු පුරම් කරන්නේ? ඒ නිසා ගරු මූලාශ්‍ර සභාපතිතුමනි මේ වෙන්නේ මහ බැංකුව ස්වාධීන කරනවායි කියලා IMF කරන කොන්දේසිය සබරාලිම සඳහා කරන කතාවක් විසක්කා. මේක මේ මහ බැංකුව ස්වාධීන කිරීමක් නෙමෙයි රජයේ හැටියට ජනතාවගේ ඡන්දය පත්තර ජන වරමක් තියෙන රජයේ වැඩ කටයුතු වලට පරිබාහිරව වෙනම IMF වැඩ පිළිල ක්‍රියාත්මක අවසර දීම. ඒ නිසා නිදහස් ජනතා සභාව හැටියට අපි මේ පනත විරුද්ධ වෙනවා. බොහොම ස්තුතියි.
ස්තුතියි. ඊළඟට හොනරබල් සරත් වීරසේකර, you have 15 minutes. හොනරබල් විජේදාස රාජපක්ෂ මහතුමා.
ගරු සභාපතිතුමනි, මේ ගරු සභාවේදී අද මතුණු වැදගත් කාරණා දෙකක් කෙරෙහි අවධානය යොමු කරනවා. එක පැත්තකින් පිරමිඩ් ගනුදෙනු ගැන කතා කරා. මේ කලාපයේ පිරමිඩ් මුලින්ම ආරම්භ වුණේ සිංගප්පූරුවේ. 1973 සිංගප්පූරුවේ පනතක් ගෙනල්ලා ඒක තහනම් කරා. ඊට පස්සේ ඒ උදවිය ගියා මැලේසියාවට. ඊට පස්සේ මැලේසියාව එක තහනම් කරාට පස්සේ ඒ කට්ටිය ලංකාවට ආවා. ඒ නිසා මේ පිරමිඩ් පිළිබඳව අපි මහ බැංකුවක් දැනුවත් කරා අවස්ථාවකදී මේ පිළිබඳව අලුත් නීතියක් ඕන. ඒ නීතිය හදන එක මේ පාර්ලිමේන්තුවේ වගකීමක්. ඒක නිසා මහ බැංකුවෙන් අපි බලාපොරොත්තු වෙන ආකාරයට මේ පිරමිඩ් ගනුදෙනු පාලනයක් බලාපොරොත්තු වෙන්න බෑ. දෙවෙනි කාරණේ තමයි ශුද්ධ මූල්‍ය ආයතන. අර ඩයන ගමගේ ගරු මන්ත්‍රීතුමිය කියපු එක ඇත්ත. මේ රටේ ලක්ෂ සංඛ්‍යාත ගැමි ජනතාව ඉතාමත්ම අසරණ භාවයට පත් වෙලා තිබෙනවා මේ ශුද්ධ මූල්‍ය සමාගම් නිසා. මේක පිළිකාවක් වගේ විසිරලා මුළු සමස්ත සමාජයේම පහළ ස්තරය මේකෙන් ගිලගෙන තියෙන්නේ. ඒක නිසා මේ පිළිබඳව බලයක් තියෙනවා ශ්‍රී ලංකා මහ බැංකුවට. මේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මේ යුතුකම කවදාවත් ඉටුනේ නැහැ. දැන් ඉෂ්ට වෙන්නෙත් නැහැ. මේ මහ බැංකුව ස්වාධීන කරත් මේක ඉෂ්ට වෙන්නේ නැහැ, ස්වාධීන නොකරත් මේක ඉෂ්ට වෙන්නේ නැහැ. ඒක නිසා මේක ශ්‍රී ලංකා මහ බැංකුවටම දොස් කියලා හරියන්නේ නැහැ. එහෙමනම් මොකද්ද මේකට කරන්න ඕන? එහෙමනම් මේ ශුද්ධ මූල්‍ය පාලනය සඳහා වෙනම ආයතනයක් පිහිටවන්න ඕනේ සඳහා නීතියක් සම්මත කිරීමේ වගකීම තියෙන්නේ මේ පාර්ලිමේන්තුවට. ඒක නිසා මම සියලු දෙනාට ආරාධනා කරනවා ඒ කාර්යවිට ඉදිරිපත් කරන්න, ඉදිරිපත් වෙන්න කියලා. හරි, අපි ගේන්නම්. අනිත් එක තමයි ඔය පිරමීඩ් ගැන කතා කරනකොට මහ බැංකුවේ අධිපතිලත් ඔය ගනුදෙනු වල කොටස්කාර වෙලා හිටියා ඉතිහාසයේ. ඒකත් අමතක කරන්න එපා.
හොනරබල් මිනිස්ටර් අවසන් කරන්න. Thank you. ඊළඟට හොනරබල් සරත් වීරසේකර, you have 12 minutes.
ගරු සභාපතිතුමනි, ශ්‍රී ලංකා බැංකුව ස්වාධීන වීම ගැන තමයි අද කතා කරන්නේ. ඒකට කැබිනට් අනුමැතිය ලැබුණා. ඊට පස්සේ 2023 පෙබ්‍රවාරි මාසේ 23 වෙනි දින ගැසට් පත්‍රයේ පළ කළා. ඉදපති ශ්‍රේෂ්ඨාධිකරණයේ සංශෝධන වලට ලක් වුණා. දැන් මහ බැංකුව ස්වාධීන වෙනවා කිව්වම ඇත්ත වශයෙන්ම සැකයක් මතුවෙනවා. ඒ මොකද තම ආධිපත්‍ය පතුරලා විනිවිදභාවයෙන් තොරව, රජයේ අධීක්ෂණයෙන් තොරව මේ කටයුතු කරගෙන යයි කියලා. නමුත් එහෙම වෙන්නේ නැහැ. ඒ මන්ද මහ බැංකුවේ කාර්යයන් සම්බන්ධ මාස 4කට සැරයක් පාර්ලිමේන්තුව උපත් කරන කමිටුවක් කින් ඒක විමර්ශයට ලක් කළ හැකි. ඒ වගේම තමයි මහ බැංකුව විසින් ළඟා කරගත යුතු උද්දමන ඉලක්කය අමාත්‍ය මණ්ඩලයේ විසින් නිශ්චය කළ හැකි. ඒ වගේම තමයි ප්‍රශ්නයක් වුණේ මුදල් මුද්‍රණය කිරීම ගැන. උදාහරණයක් ඇටියෙ රටේ ව්‍යසනයක් එහෙම නැත්නම් නිෂ්පාදන කඩාවැටීමක් වුණාම උදාහරණයක් ඇටියෙ පසුගිය කොරෝනා සමයේ රාජ්‍ය සේවකයෝ 16 ලක්ෂයකට පඩි දුන්නා, සමුද්‍රය දුන්නා, විශ්‍රාම වැටුප දුන්නා, මේ ගෙව්වේ මුදල් මුද්‍රණය කරලා. ඉතින් මහ බැංකුව ස්වාධීන වුණොත් ඒ වගේ අවස්ථාවක රජයට අවශ්‍ය විදියට එහෙම කළ හැකිද කියලා ප්‍රශ්නය මතුවෙනවා. නමුත් මේ අවස්ථාවේ ඒ වගේ අවස්ථාවක මුදල් අමාත්‍යාංශ විසින් පාර්ලිමේන්තුවට යෝජනා ගැනලා පාර්ලිමේන්තුව එක සම්මත වුණොත් මාස 3ක නැත්නම් 4ක කාලය තුළදී ඒ වගේ මුදල් මුද්‍රණය කිරීමට හැකි වෙනවා. ඒක නිසා විනිවිදභාවයෙන් සහ අධීක්ෂණයක් කළ හැකි. ඒ වගේම තමයි රජය යම්කිසි පාලනයක් තිබේ නම් ඉතින් පාලනක මණ්ඩලය සහ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය විසින් තීරණ අරගෙන ඒ ස්වාධීනව ඒ කටයුතු කළාට කමක් නැහැ කියන මතය තමයි අපි ඉන්නේ. අද අපි ඉන්නේ ගරු සභාපතිතුමනි මේ ආර්ථික අර්බුදයක මේ බංකොලොත් රටක් ලෙස අපි ප්‍රකාශ කළා. නමුත් ඒ ප්‍රකාශය නිවැරදි නොවන බව මම බොහෝ අවස්ථාවල ප්‍රකාශ කළ තියෙනවා. ඒ නිසා අපි ඒ මන්ද අපි ඒක නිසා ඒ බංකොලොත් බව කියු නිසා අපි දැන් IMF එකට නැත්තම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට කොටු වෙලාම තියෙන නිසා. ඒ වගේම තමයි බංගලොත් තුනේ අපේම වැරදි කියලා කියනවා නම් ඒක වැරදි. මොකද යහපාලන රජයේ කාලේ තමයි ජාත්‍යන්තර සයිබරි බැඳුම් කර ISBs 12.5 බිලියන් ඩොලර් බිලියන 12.5 ඒ කියන්නේ ඩොලර් මිලියන 12500ක් අරගත්තා. ඒ අරගෙනත් අපේ ආර්ථික වේගය 7 ඉඳන් 2.5 දක්වා අඩු වුණා. නමුත් කොරෝනා ආපු නිසා ගෝඨාභය ජනාධිපතිතුමාගේ කාලේ අවේ සංචාරක ව්‍යාපාරයෙන් අපිට ඩොලර් බිලියන 5ක් පමණ නැති වුණා. ඒ වගේම තමයි විදේශ ප්‍රේෂණ ඩොලර් බිලියන 7ක් පමණ නැති වුණා අවුරුදු දෙකක් තිස්සේ. ඒ වගේම තමයි සංචිතයේ තිබ්බ මුදල් එන්න සඳහා වියදම් කළා. ඒක නිසා මේ බංකොලොත් භාවයට අපි පමණක් නෙමේ යහපාලන රජයත් බොහෝ දුරට වගකීම් යුතුව කියන එකත් මේ අවස්ථාවේදී කියා සිටිනවා. එහෙනම් මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්නට ගරු සභාපතිතුමනි අපි ණය ප්‍රතිවිරගත කිරීමට කතා කරගෙන යනවා, විදේශ ප්‍රේෂණ වැඩි කරනවා, ඒ වගේම සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න කතා කරනවා, අපනයන වැඩි කරන්න කතා කරනවා, නිෂ්පාදනය වැඩි කරන්න කතා කරනවා. නමුත් මේ වගේ අවස්ථාවලදී මේ ද්‍රවිඩ මන්ත්‍රීවරු මොනවද කරන්න හදන්නේ? ඔවුන් කරන හදන මේ බලය බෙදන්න සහ 13 වෙනි සංශෝධනය ක්‍රියාත්මක කරන්න බල කරනවා. ඉතින් මේකවද මේ වෙලාවේ කළ යුතු දේ? රටගෙන අංශු මාත්‍රයක්වත් ආදරයක් තියෙනවා නම් මේ වගේ අවස්ථාවක මේ බලය බෙදීමක් නැත්තම් 13 වෙනි සංශෝධනයක් ගැන කතා කරන්න නැහැ. ඒක හරියට කලදුටු කල වලහි ගන්නවා. ඒකෙන් තමයි රැවුල පත්තු වෙනකොට සුරුට්ටුපත් කරනවා වගේ කතාවක් තමයි දැන් මෙතන වෙන්නේ. ඉතින් ඒක නිසා මේ ක්‍රියාව අපි දැඩිසේ හෙලා දකිනවා. අපි වගේ පොඩි රටක බලය බෙදන්න බෑ, බලය විමධ්‍යගත කරන්න පුළුවන්. The power can be devolved, devolution can be done, but the power cannot be decentralized. Power can be decentralized, but it cannot be devolved. අනික තමයි දෙවිඩි සන්දානේ සමස්ත දෙමළ ජනතාවම නියෝජනය කරන්නේ නැහැ. ඔවුන් මහමැතිවරණයෙන් ගත්තේ දෙමළ ජනතාවගේ ඡන්ද 327,168ක් පමණයි. ලංකාවේම දෙමළ ජනතාව ගත්තොත් 11%ක් තමයි ඔවුන් අරන් තියෙන ඡන්ද. ඒ වගේම තමයි උතුරේ දෙමළ ජනතාව ගත්තොත් 30%-35%ක් තමයි දෙවිඩි සන්දානේ අරන් තියෙන. එහෙමනම් දෙවිඩි සන්දානට අවශ්‍ය දේ දෙමළ ජනතාවට අවශ්‍යයි කියලා කියන්නත් බෑ. ඒ වගේම තමයි දෙවිඩි සන්දානය දෙමළ ජනතාව නියෝජනය කරනවා නම් මැතිවරණ දිස්ත්‍රික් 22න් ඇයි 5ක පමණක් තරඟ කරන්නේ? අනෙක් දිස්ත්‍රික්වල ඉන්න දෙමළ ජනතාව නියෝජනය කරන්නේ නැත්තේ ඇයි කියන ප්‍රශ්නයත් මෙතෙන්දී මතුවෙනවා. අනෙක තමයි ඉඩම් සහ විශේෂ වරප්‍රසාද දෙනවා නම් ගරු සභාපතිතුමනි එක පළාතකට පමණක් දෙන්න බෑ. හැම පළාතකම ඒක දෙන්න අවශ්‍යයි, නැත්නම් ඒක අපේ ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක්. අපේ රටේ කී රටක් අතීතයේ අපි දන්නවා මේක ඒකේ බව ආරක්ෂා කරන්න දහස් ගණනක් මුතුන් මිත්තෝ දිවිපිදුවා, ඔවුන්ගේ ආත්ම ගෞරවය සහ සිල් දේ නැති කරගත්තා. නමුත් වර්තමානයේ වගේම තමයි මේ රට බෙදෙන ත්‍රස්තවාදී යුද්ධයෙන් 29,000ක් මැරුණා, 14,000ක් ආබාධිත වුණා සම්පූර්ණයෙන්ම ස්ථීර වශයෙන්. ඉතින් එහෙම කළ ආරක්ෂා කරන ඒකේ රට ද්‍රවිඩ දේශපාලඥ අවශ්‍ය විදියට අපි බෙදන්න කොහොමත් ඉඩ දෙන්නේ නැහැ. 13 අපිට බලෙන් පැටව එකක් ඉන්දියාව, අපි ඒක දන්නවා. 1987 වඩමාල් යුද්ධය වෙලාවේදී යුද්ධය අවසන් කරන ඕන මිනිතියෙදී ඉන්දියාව අපේ ගුවන් පතය නැත්තම් ගුවන් අවකාශය උල්ලංඝනය කළා, උඩින් පරිප්පු දාලා මේ යුද්ධය නැවැත්තුවා. ඊට පස්සේ බලෙන් 13 වෙනි සංශෝධනය අපේ කෙරේ පැටවුවා. මා කියා සිටිනවා ඉන්දු ලංකා ගිවිසුම අද වෙනකොට බලාත්මක නැහැ. මොකද ඉන්දියාවේ තිබ්බ කොන්දේසි ඉන්දියාවට ඉෂ්ට කරන්න බැරි වෙච්ච නිසා. ඉතින් ඒ වගේම තමයි අපි දන්නවා දෙවිඩි සන්දානය කියන්නේ කොටි ත්‍රස්තවාදී කණ්ඩායමේ දේශපාලන හස්තය. 1983 ඉඳන් අවුරුදු 37ක් ඒ කොටි ත්‍රස්තවාදීන් උතුරු පාලනය කළා. ඒක එක සිංහල පාලකයෙක්වත් හිටියේ නැහැ. නමුත් කොටි පාලනය කරපු යටතේ දෙමළ ජනතාව සතුටින් සිටියාද නැත්නම් සුවෙන් සිටියාද කියලා මා අහන්න කැමතියි. අපි දැක්ක හිටපු ඇති. නමුත් අද කොච්චර දුරට යාපනයේ දියුණුවලා තියෙනවද? ඔවුන් අද හොඳට ඉගෙන ගන්නවා, ඔවුන් හොඳ රැකියාවල් කරනවා, පිටරටවලට යනවා, දකුණේ තියෙන ඉඩම් ගන්නවා. ඉතින් ඒ වගේම තමයි 152ක් පමණ දෙමළ ජනතාව අදින්නේ සිංහල ජනතාව සමගීතාම සුහදව. ඉතින් එහෙමනම් දැන් තියෙන ජනවර්ගයේ ප්‍රශ්නේ මොකක්ද කියන එක මම මේ සභාවේදී අසා සිටිනවා. ඒකෙන් තමයි සුද්දෙන් පස්සේ අපි උතුරේ කරපු දැවැන්ත සංවර්ධනය ගත්තාම උතුරේ වර්ධන වේගය 22% වෙනකොට ලංකාව රටේම වර්ධන වේගය 7%. එච්චර සංවර්ධනය කරලා තියෙනකොට මේ ජනාධිපතිතුමා හම්බෙලා මේ වගේ නැති ප්‍රශ්න ඇති කරන්න එපා කියන එක මම මේ අවස්ථාවේදී දේශපාලඥයන් ගිල්ලා සිටිනවා. අද මේ වගේ අවාසනාවන්ත තත්ත්වයක් ඇති වුණේ ඇයි? සභාපතිතුමනි ඇති වුණේ දෙවිඩි දේශපාලඥයෝ කවදාකවත් බය වුණේ නැහැ බොරු කියන්න. නමුත් සිංහල දේශපාලඥයෝ හැමදාම බය වුණා ඇත්ත කියන්නේ. ඒක තමයි වුනේ. ඒකෙන් තමයි බොරු කියලා ඔප්පු කළේ නැහැ. ඒක නිසා අන්තර්ජාතික ප්‍රජාව ඒ බොරු පිළිඅරගත්තා ඔවුන්ගේ භූ දේශපාලන වාස සඳහා. දෙවිට සන්ධාන එක්සත් රටක බලය බෙදීම කියලා කියනවා. නමුත් එක්සත් කියන්නේ ඉතා විශාල රටවල්. එක්සත් ඇමරිකා ජනපදය, එක්සත් ඇමරිකා ජනපදයේ ප්‍රාන්ත 50ක් තියෙනවා. ඒක කුඩාම් ප්‍රාන්තයේ වෙස් වර්ජිනියා, ලංකාව සමන ලොකුයි. ලොකුම ප්‍රාන්තය අලස්කා. ඒක ලංකාවගේ 29 ගුණයක් ලොකුයි. ඒ කියන්නේ මේ විශාල රටවල් තමයි මධ්‍යම රාජ්‍යකින් පාලනය කරන්න බැරි නිසා එක්සත් කරන්නේ අපේ එක්සත් කරන්නේ. එතකොට අපේ වගේ කුඩා රටක් එක්සත් කරනවා නම් ඇත්ත වශයෙන්ම මේක ඉතාම විහිළුවක් කියලා තමයි මේ අවස්ථාවේදී කියා සිටින්නේ. ඒ වගේම තමයි ගරු සභාපතිතුමනි, ඉතා කෙටියෙන් මා කියන්නේ, දැන් අපිට පේනවා අපේ මේ ස්වාධීන රටට බටහිර රටවල් විශේෂයෙන්ම කැනඩාවේ මහකුම සාරිස්තුමා, එමු නැත්නම් ඇමරිකාවේ තානාපතිවරිය අපේ රටේ අභ්‍යන්තර කටයුතු වලට ඇඟිලි ගන්නවා. Now yesterday the Canadian High Commissioner visited North and met the Tamils who tried to create communal conflict or religious conflict at Kurundi. They try to destroy the Dagaba, which is 2,000 years old. He goes and meets him. It is a disgraceful act, highly uncalled for, beyond the mandate of diplomatic protocol. It is a contemptuous act, and I strongly recommend that he be notified person non grata and person unacceptable and unwelcome in this country. අපේ රටේ වසර 2000කට පැරණි ඓතිහාසික කුරුන්දි විහාරයේ සමහර දෙමළ දේශපාලකයන් බලෙන් ශිවලිංග තියලා යුද පූජා කරලා පුදු පූජා කරලා අනවශ්‍ය ආගමික ගැටුමක් ඇති කරනවා නම් ඒ වෙලාවේ ගිහිලා ඒ දේශපාලකයන් හමු වෙන එක, ඇදේ ඒ දේශපාලකයන් හමු වෙන නිවසට යන එක සිංහල බෞද්ධයන්ට කරපු මහත් අගෞරවයක්. ඒ නිසා ඒ අනවශ්‍ය විදිහට මේ ගැටුමට මැදිවත් වෙන ඔව්ව රටින් නිරපාය හැදිය යුතුයි කියලා මම මේ අවස්ථාවේදී යෝජනා කරනවා. ඒ වගේම තමයි ජූලිෂන් ඇමරිකන් තානාපතිය උතුරට ගිහින්ද අද බෙදුම්වාදී දෙමළ පක්ෂවල නායකයින් හම්බ වෙනවා. ෂිමීස් අයිටැක්, ෂිමීස් TPNA, ප්‍රොට් ඇන් ටෙලෝ ලීඩර්ස් and talks about the political problems of the country. US should not have any political interest in our country. Julie Chang is a smart lady, we know. She immigrated to US from Korea, raised in California, joined foreign services in 1996 in the first cohort of the Thomas R. Pickering Fellowship Program, recipient of Presidential Rank Award and Secretary's Distinguished Honor Award, and she speaks Korean language, Japanese language, Spanish and Khmer language in addition to English. But I think she must adhere to the conditions laid down in Vienna Convention on diplomatic relations. They have a duty.
Honorable MP, you have 2 more minutes.
Not to interfere in the internal affairs of this state. She came as ambassador to Sri Lanka on the 10th February 2022, a month before protesters attempted to attack President Gotabaya's private residence. From the time she took office, we have observed that she is interfering into our domestic affairs, violating the Vienna Convention. Once the Federation of National Organizations has asked her not to create an anti-China frenzy by insisting that China is behind the delay in Sri Lanka's debt structuring process, said Chang is trying to mislead the people and to create animosity between Sri Lanka and China. They also asked if US is concerned about Sri Lanka. US has printed $3 trillion in 2022, and why don't they use some to help us? Also on the day, presidential secretaries was freed from illegal occupants on July 22nd last year. She tweeted, deeply concerned about actions taken against protesters in the middle of the night. We urge restraint by the authorities to immediately access to medical attention for those injured. Acts of anarchy are defended and justified in the name of strong democracy. This kind of intrusive comments amounts to interference in the internal matters of a sovereign state. Mr. Dayagamage, a retired Foreign Service National Political Specialist, worked in U.S. State Department for 30 years, has written an article named The Two-Faced Ambassador. Chang's actions highlights U.S. double standard. He writes, 6 weeks after September 11th, U.S. Congress passed USA Patriot Act. Neither discussion nor amendments permitted, and members barely had the time to read the bill before they were forced to cast a vote on it. All the obnoxious provisions of the USA Patriot Act were in operation till the promulgation of Freedom Act in 2015. But on Sri Lanka's proposed anti-terrorism bill, Julie Chang expressed a strong desire.
Honourable Member, your time is over.
Discussions, both public and parliamentary, said certain aspects of the proposed bill falls outside of international standard. So that's the thing. And lastly, give me another 1 week, one minute. I like to quote Mrs. Shivanti Ranasinghe in one of her articles. She says, if Chang fails to note the growing resentment towards her, the consequence can be catastrophic. The current trend is to set up go-home village and create public mayhem till the offending individual is ousted.
Please wind up.
Both the democratically elected president and premier were thus removed. Therefore, it should not surprise any if anti-Chang protesters suddenly declare the U.S. Embassy as the Julie Chang go-gummer. Would Chang then simply catch the next plane out of
Thailand
as the peaceful protesters smashed up the U.S. property? Venas Ratola Tamage Rate Abhimanya Swadhinthwada Araksha Karanwa Api Monatran Kudara
Thank you, Honorable MP.
Athikin Shaktimat Nona Tape Abhimanya Pragati Utui Ratol Urunakaran Netua Ape Swadipati Regan Hekinam Ekatamai Daksha Raja
Tamaya
M. Netunot Ongu
Pilagan
Nimatuva Dani Matu
Honorable SV Radha Krishna MP, you have 3 minutes.
சபைக்கு தலைமை தாங்குகின்ற தலைவர் அவர்களே, இன்றைய தினம் மத்திய வங்கி சுயாதீனமாக இயங்கப்பட வேண்டும் என்ற ஒரு கோரிக்கை எழுப்பப்பட்டிருக்கின்றது. உண்மையிலே இலங்கையிலே சுயாதீனமாக செயல்பட்ட பல நிறுவனங்கள் இன்று அந்த சுயாதீனத்தை இழந்து செயல்படுவதை நாங்கள் அறியக்கூடியதாக இருக்கின்றது. விசேஷமாக போலீஸ் ஆணைக்குழு, அதே போல தேர்தல் ஆணைக்குழு போன்றவை நியமிக்கப்பட்டிருந்தாலும் அந்த ஆணைக்குழுக்கள் இன்று அரசாங்கத்தினுடைய செல்வாக்கு பிரயோகிக்கப்பட்டு அரசாங்கத்தினுடைய செல்வாக்கின் மூலமாக இயங்கி வருவதை நாங்கள் காணக்கூடியதாக இருக்கின்றது. அதே போல இந்த மத்திய வங்கியும் எதிர்காலத்திலே அப்படி ஆகிவிடக்கூடாது என்பதை நாங்கள் வலியுறுத்த வேண்டும். ஏனால் மத்திய வங்கி என்பது இந்த நாட்டினுடைய பொருளாதாரத்தை நிர்ணயிக்கக்கூடிய, பொருளாதாரத்தை வளர்க்கக்கூடிய ஒரு ஸ்தாபனமாக இருக்கின்றதனால் அந்த ஸ்தாபனம் முழுமையாக செயல்பட வேண்டும் என்பதை நாங்கள் கேட்டுக்கொள்கின்றோம். அதே போல ஜனாதிபதி அவர்கள் இன்று இந்திய பயணம் மேற்கொண்டிருக்கின்றார், வரவேற்கக்கூடிய ஒரு விஷயம். ஆனால் இந்திய பயணம் மேற்கொள்ளும் பொழுது மட்டும் தமிழ் கட்சிகளை அழைத்து பேசுவது ஒரு வழக்கமாக வந்திருக்கின்றது. ஏனென்றால் தமிழ் கட்சிகளை, அதாவது 13 திருத்த சட்டம் என்பது இந்த நாட்டிலே உள்ள சட்டம், அதை கொண்டு போய் இந்தியாவுக்கு சொல்வதிலே என்ன இருக்கின்றது என்பதை எங்களுக்கு தெரியவில்லை. 13 இந்த நாட்டிலே நடைமுறையிலே இருக்கின்ற ஒரு சட்டமாக இருக்கின்றது, அல்லது 13 பிளஸ் கொடுத்தா பரவாயில்லை. 13 திருத்துவதற்கு தமிழ் கட்சிகள் எல்லாம் அழைத்து பேசி அவர்கள் மூலமாக இன்று இந்தியாவுக்கு ஒரு நிகழ்ச்சி நிரலை கொண்டு செல்வது என்பது ஜனாதிபதி இந்த நாட்டிலே, இந்த நாட்டு தமிழ் மக்களை ஏமாத்துகின்ற ஒரு விஷயமாகத்தான் இருக்கின்றது. உண்மையிலே என்னவென்றால் இந்த நாட்டிலே இருக்கின்ற இனப்பிரச்சனையை தீர்ப்பதற்காக அவருக்கு
எடுக்கப்பட்ட
சொல்லிக்கொண்டு இந்தியாவிலே போய் பல ஒப்பந்தங்களை கைச்சாத்திடுவதற்காக சென்றிருக்கின்றாரா என்ற நிலைதான் ஏற்படுகின்றது. அதே போல இன்று சுகாதாரத்துறையிலே பல்வேறு பிரச்சனைகள் ஏற்பட்டிருக்கின்றன. அமைச்சர் கேலியர் அம்புக்கல்லா அவர்கள் இந்த சொன்னது போல ஆஸ்பத்திரிக்கு முன்னே மலர்ச்சாலை இருக்க வேண்டும் என்பது இருக்கின்றது என்பதை சொல்லி காட்டும் பொழுது அது ஒரு மிக வேதனைக்குரிய ஒரு விஷயமாகும். மனித குலத்துக்கு செய்கின்ற ஒரு மிக தராதரமற்ற ஒரு பேச்சாக இருக்கும் என்று நான் நினைக்கின்றேன். ஆகவே இவ்வாறு பேச்சுகளை தவிர்த்துக் கொள்ள வேண்டும் என்பதை சொல்லிக்கொண்டு நுவரெலிய மாவட்டத்திலே நுவரெலிய ஆஸ்பத்திரியிலே 10 பேருக்கு மேற்பட்டவர்களுக்கு இன்று கண் தெரியாமல் இருக்கின்ற இந்த சூழ்நிலையிலே சுகாதார அமைச்சர் பல்வேறு முயற்சிகளை எடுக்க வேண்டுமே தவிர நாளுக்கு நாள் ஒருவருக்கொருவர் குறை சொல்லிக்கொண்டு அதன் மூலமாக மக்களை அசௌகரியப்படுத்துவதற்கான நடவடிக்கை எடுக்கக்கூடாது என்பதை நான் இந்த நேரத்திலே தெரிவித்து என்னுடைய பேச்சை நிறைவு
செய்கின்றேன். நன்றி. வசந்த யாப பண்டார, யூ ஹாவ் 4 மினிட்ஸ்.
கரு சபாபதிமணி, அப்படி தானவா மே மகாபேங்கு சுவாதீன கிரீம கீன காரணாவ දේශපාලනිකව අතපෙවීම් වලින් මහ බැංකු ස්වාධීන කිරීම පිළිබඳව මම හිතන්නේ මේ පාර්ලිමේන්තුවේ කිසිවෙක්වත් විරුද්ධ වෙන්නේ නැහැ. එහෙම ඒ වගේ මැදිහත් වීමකින් ඉවත් කිරීම පිළිබඳව. නමුත් හැබැයි මෙතන තිබෙන මේ ස්වාධීන කිරීම පිළිබඳව අප විරුද්ධ වීමට තිබෙන කරුණ පැහැදිලි කළ යුතු වෙනවා සභාපතිතුමනි. අපි දන්නවා ඇත්තටම මේ යෝජනාව එන්නේ ජාත්‍යන්තර මූල්‍ය ආරමුදලේ යෝජනාවක් විදියට. ජාතියන්තර මූල්‍ය අරමුදලට සපේන අරමුදල් ප්‍රාග්ධනය පිළිබඳව බටහිර රටවල්වල තිබෙන ආධිපත්‍ය පිළිබඳවත් අපට අවබෝධයක් තිබෙනවා. අපි දන්නවා ලෝකේ විවිධ මුහුණුවර වලින් ඩොලරයට තිබෙන ස්ථානය රැකගැනීම සඳහා බටහිර රටවල් වල ඊවැගේම විශේෂයෙන්ම ඇමරිකානු මැදිහත්වීම පිළිබඳවත් අපි හොඳින්ම දන්න කාරණාවක්. මේ උත්තරීතර පාර්ලිමේන්තුව දන්නවා ඇතරම පහුගිය කාලේ ඉරාකයේ සදාම් හුසේන්ට එරෙහිව මොනවද කොහොමද ලෝකේ බලගතු රටවල් ක්‍රියාත්මක වුණේ කියලා. ඒ කියන්නේ ඩොලරයට තෙල් නොදීම එහෙම නැත්නම් විකල්ප වලට තෙල් ලබා දීම කරන කොටගෙන සදාම් හුසේන්ලට මිහිදන් වෙන්න සිද්ධ වුණා. ඒ වගේම තමයි අපි දන්නවා හියුගෝ චාවෙස්ලට වෙනිසුලාවේ මේ අද දක්වා සම්බාධක වලට මුණ දෙන්න වෙලා තිබෙන්නේ මේ කියන ඩොලරය ප්‍රතික්ෂේප කිරීම හමුවේ කියන එක කිව යුතු වෙනවා. අපි දන්නවා සභාපතිතුමනි ලෝකේ නව ආකාරයේ වෙනම වෙනස් වූ ආර්ථික ආකෘතීන් ඒ කියන්නේ අර ට්‍රේඩින් බ්ලොක්ස් කියන જાතිය නිර්මාණය වෙමින් එනවා. එකක් තමයි අත් වශයෙන්ම මේ බ්‍රික්ස් රටවල් ටික එකතු වෙලා සමහර රටවල් යෝජනා කරනවා වෙනම පොදු මුදල් ඒකකයක් කලාපීය වශයෙන් භාවිතා කරන්න ඕන කියන කාරණාව. දැන් මේ වගේ රටවල් අතර ඉන්දියාව මේ කලාපයේ ඉන්දියානු රුපියල රටවල් වල ජාත්‍යන්තර මුදල් ඒකකයක් වශයෙන් භාවිතා කිරීම සඳහා වන නැඹුරුවක් තිබෙනවා. ඒ තරමට ඉන්දියානු ආර්ථිකය ගොඩනගමින් එනවා. මේ විදිහට අපි කියනවා අර ඩොලරයට එරෙහිව ලෝකයේ කලාපීය මුදල් ඒකක සහ ආර්ථික බලවත් වෙමින් එනවා. අන්නේ වෙලාවේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පැත්තෙන් ඇත්තටම ඔවුන්ගේ න්‍යාය පත්‍ර ක්‍රියාත්මක වෙනවා. මේ භූ දේශපාලනික වෙනස් වීම පිළිබඳව අපි හිතනවා අපේ රට ගැඹුරින් සිතා බැලිය යුතුයි කියලා. අපි දන්නවා පහුගිය කාලේ මහා බැංකුවට දේශපාලන අත්පැවීම් අවස්ථා ගණනාවකදී සිද්ධ වුණා. ඒ නිසා අපි කියන්නේ මහා බැංකුව තවදුරටත් මේ විදියට දේශපාලන නිදහස් කිරීම වෙනුවට
ඕඩර් ප්ලීස් නියෝජ්‍ය කතානායකතුමා මුල් ආසනයට.
ගරු මන්ත්‍රීතුමා,
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඔබතුමා හොඳින්ම දන්නවා ඇත්තටම ලෝකයේ නව ආර්ථික කලාප බිහිවෙමින් එනවා. එතකොට අපි දන්නවා මේවට ඇමරිකානු
බලපෑම,
ඒ කියන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හරහා සිද්ධ කරන බලපෑම. මේ විදිහට ලෝකයේ තමන්ගේ බල ආධිපත්‍ය පවත්වා ගන්න යන ඔවුන් අනවරත අරගලයක යෙදෙනවා. එස නියෝජ්‍ය කතානායකතුමනි, අපි කියන්නේ රටක මහබැංකුව කියලා කියන්නේ රටක මහජනතාව මැන්ඩේට් එකක් දීලා පත් කරපු ඒ ආණ්ඩුවකට රටේ ආර්ථිකය හසුරුවන්න ලබා දීලා තියෙන ඒ පරමාධිපත්‍ය බලයේ කොටසක් තමයි මහබැංකුව ඇත්ත වශයෙන්ම මෙහෙවන්නේ. මූල්‍ය බලය තියෙන්නේ පාර්ලිමේන්තුවට, ඒකෙන් කොටසක් තමයි පාර්ලිමේන්තුව හරහා මහබැංකුවට විවිධ ආකාරයෙන් ක්‍රියාත්මක වෙන්නේ. අපි දන්නවා ලෝකයේ සමහර රටවල් බලගත් රටවල් කඩා වැටෙනකොට ඒ රටවල් වල මහබැංකුව ඉදිරිපත් ඒක බේරගන්න විශේෂව 2008 දී හවුසින් බබල් එක හරහා කොයි විදියටද ඇමරිකාව කඩාගෙන වැටෙන්න ගියේ. ඇමරිකාවටත් මේ විදියට ෆෙඩරල් සංචිත බැංකු ඉදිරිපත් වල ඒ ආර්බුදය निराකරණය කරගන්න උදව් කරා. ඒ නිසා නියෝජ්‍ය කතානායකතුමනි, අපි දන්නවා අපේ රටේ මහ බැංකුව පහුගිය කාලේ වගකීම් විරහිතව ක්‍රියා කළා කියලා අපි කියනවා.
ඒක
දේශපාලන බලපෑමක්ද මොකක්ද කියනක අපි සොයාගත යුතුයි. ඔබ දන්නවා මූඩි සායතන ස්ටෑන්ඩර්ඩ් පුවසායතනේ ඒ වගේම තමයි ලෝකේ ප්‍රබලතම මෙවැනි ණය ශ්‍රේණිගත කරන සමාගම් අපිට කිව්වා රටේ ආර්ථිකය අවදානමකට යනවා, ණය ශ්‍රේණිය පහළ දාන්න සිද්ධ වෙනවා කියලා.
මොකක්ද මේ කිව්වේ?
මේ කූඩුවේ ඉන්න මහ බැංකුවේ නිලධාරින්ගෙන් අපි අහනවා, මේක මම සභාගත කරනවා. එයා කියනවා මෙන්න මේ විදියට කාලේ නැති නිසා නියෝජ්‍ය කතානායකතුමනි 2018
කියනවා
ජූලි මාසයේදී නිකුත් කළ අවසන් කිරීමට මූඩි ශ්‍රේණිගත කිරීමට තීරණයේ සිට ශ්‍රී ලංකා සාරු ආර්ථික තත්ත්වයේ පිරීමට ලක්වීමක් හෝ ප්‍රතිපත්තිවල කිසිදු පසුබෑමක් සිදු නොමැති බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නැවත අවධාරණය කරයි.
මේ ප්‍රකාශවලින්
මහ බැංකුවේ නිලධාරීන් මොකද්ද මේ කියන්නේ? වැටෙනවා කියලා කියද්දි නෑ කිව්වා. ඒ සබතුමරට කියනවා මේ වාර්තා මේ ලිපි නැවත බලන්න දේශපාලනඥයෝ තමුන්නාසලා ඇඳුවා කියලා මම කියනවා මේ සභාවට
සුදුවතුමාට. බොහොම සුදුයි. ගරු සෙල්ලරාසා කජෙන්ද්‍ර මැතිතුමා ඔබතුමාට මිනිත්තු 8ක් කාලය.
அவைக்கு தலைமை தாங்குகின்ற பிரதி சபாநாயகர் அவர்களே, இன்றைய தினம் மத்திய வங்கியை சுயாதீனமாக இயக்குவது தொடர்பான ஒரு சட்டம் மூலம் தொடர்பாக இங்கே விவாதம் ஒன்று நடைபெற்றுக் கொண்டிருக்கின்றது. உண்மையிலே நாடு முன்னோக்கி செல்ல வேண்டுமாக இருந்தால் ஒரு சுயாதீனமான ஒரு மத்திய வங்கி கட்டமைப்பு ஒன்று உருவாக்கப்பட வேண்டும் என்பதில் மாற்றுக்கருத்தில்லை. ஆனால் என்னை பொறுத்தவரையிலே இலங்கையிலே இலங்கை நாடு முன்னுறவு பாதாளத்தில் விழுந்து போய் இருப்பதற்குரிய காரணங்கள் என்பது இலங்கை தீவிலே 75 வருடங்களுக்கு மேலாக புரியோடி போயிருக்கின்ற இனப்பிரச்சினை, தமிழ் மக்களுக்கும் சிங்கள மக்களுக்கும் இடையிலான இனப்பிரச்சினை தீர்க்கப்படாமல் தமிழர்கள் அடக்கி ஒடுக்கப்படுகின்ற காரணத்தினால்தான் இந்த நாட்டிலே அழிவு, இந்த நாடு பாதாளத்தை நோக்கி செல்ல ஆரம்பித்தது. தமிழ் மக்கள் தங்களுடைய உரிமைக்காக போராடுகின்ற பொழுது அந்த போராட்டத்தை ஒரு பயங்கரவாத போராட்டமாக சித்தரித்து அந்த பயங்கரவாதத்தை அடக்குதல் என்ற பெயரிலே அரசு பயங்கரவாத தடைச்சட்டத்தை வகையாக பயன்படுத்தி தமிழர்களுக்கு எதிரான அந்த ஒடுக்குமுறை யுத்தத்தின் மூலமாக பெருந்தொகையான பணத்தை இந்த ஆட்சியாளர்கள் சுருட்டி கொண்டார்கள். இந்த யுத்த காலத்திலும் பெருமளவான பணத்தை கொள்ளையடித்து யுத்தத்துக்கு பின்னரும் பெருமளவான பணம் இந்த ஆட்சியாளர்களினாலே கொள்ளையடிக்கப்பட்டிருக்கின்றது. ஆகவே இந்த இந்த நாட்டினுடைய வீழ்ச்சிக்கு பிரதானமாக காரணமாக இருந்திருப்பது இந்த ரெண்டு இனங்களுக்கும் இடையிலான இந்த முரண்பாடு தான் மிக பிரதானமான காரணமாக இருக்கிறது. தமிழர்கள் உரிமை கேட்கிற பொழுது சிங்கள மக்களுடைய இருப்பு இல்லாமல் போய்விடும், நாடு இல்லாமல் போய்விடும் என்று சிங்கள மக்களுக்கு அப்பட்டமான பொய்களை இந்த சிங்கள அரசியல் தலைவர்கள் சொல்லி சொல்லியே இந்த முறைகேடான ஆட்சியை கொண்டு நடத்துவதிலே வந்து நீங்கள் ஒரு பரீட்சியப்பட்டவர்களாக நீங்கள் பழகிவிட்டீர்கள். ஆகவே இந்த அது மட்டுமல்லாமல் இந்த தீவை மையப்படுத்தி சீன இந்திய மேற்கு நாடுகளுக்கு இடையிலே ஒரு பூகோள ஆதிக்க போட்டி, பிராந்திய ஆதிக்க போட்டி நடைபெற்றுக் கொண்டிருக்கின்ற சூழலிலே இந்த தரப்புகள் ஒவ்வொன்றும் ஆட்சியாளர்களை தங்களுடைய வசம் கையகப்படுத்துவதற்காக எடுக்கின்ற முயற்சிகளில் ஆட்சியாளர்கள் எவ்வளவு ஊழல் மோசடிகளில் ஈடுபட்டாலும் அந்த மோசடிக்காரர்கள் இந்த தரப்புகளுக்கு சார்பானவர்களாக இருக்கிற பொழுது அவர்களை பாதுகாத்து பலப்படுத்துகின்ற நடவடிக்கைகளும் இங்கே நடைபெற்றுக் கொண்டிருக்கின்றது. அப்ப இப்படிப்பட்ட ஒரு சூழலிலே நீங்கள் இந்த மத்திய வங்கியை வெறுமனே வந்து ஒரு சட்டமூலத்தை கொண்டு வந்து அதை ஒரு சுயாதீனமாக்குவதன் மூலமாக இந்த நாட்டினுடைய பொருளாதாரத்தை கட்டியெழுப்ப முடியாது என்பதை நான் பொறுப்புணர்வோடு நான் பதிவு செய்து கொள்ள விரும்புவதோடு இந்த நாட்டை நீங்கள் கட்டியெழுப்ப வேண்டுமாக இருந்தால் முதலிலே இந்த புரியோடி போயிருக்கிற இனப்பிரச்சினைக்கு தீர்வு காண வேண்டும். புரியோடி போயிருக்கிற இனப்பிரச்சினைக்கு தீர்வு என்பது வடகிழக்கு தமிழர்கள் நீண்ட காலமாக கோரி வருகின்ற அடிப்படையிலே தமிழர்களுடைய தேசம் இறைமை சுயநிர்ணய உரிமை அங்கீகரிக்கப்பட்ட அடிப்படையிலான ஒரு சமஷ்டி அரசியலமைப்பை கொண்டு வருவதற்கு நீங்கள் முயற்சிக்க வேண்டும். இங்கே துரதிருஷ்டவசமாக வந்து ஒரு தமிழர், ஒரு கலாநிதி பட்டத்தை பெற்ற ஒருவர் உங்களுடைய கடாட்சத்தை பெறுவதற்காக, உங்களுடைய பாதங்களை நக்கி உங்களுடைய சலுகைகளை பெறுவதற்காக இங்கே சமஷ்டி கொடுக்கக்கூடாது என்ற ஒரு கருத்தை கூட சற்று முன்னர் கூறியிருந்தார். மிகவும் வேதனைக்குரிய ஒரு விடயம். இன்று நாட்டினுடைய ஜனாதிபதி இந்தியாவுக்கு செல்கின்றார். இந்த இடத்திலே நான் இந்திய அரசிடம் இந்த இடத்தில் இருந்து ஒரு கோரிக்கையை நான் விடுக்க விரும்புகிறேன். 1987 வடமராட்சி மீது ஸ்ரீலங்கா ராணுவம் ஒரு பாரிய இரவழைப்பு யுத்தத்தை மேற்கொண்டது. அந்த யுத்தத்திற்கு எதிராக தமிழீழ விடுதலை புலிகள் போராடினார்கள். அந்த யுத்தத்திலே நெல்லியடியிலே மில்லர் அண்ணன் மில்லர் அவர்கள் நடத்திய தாக்குதலுக்கு ஈடுகொடுக்க முடியாமல் ராணுவம் திணறிய நிலையிலே ஜே.ஆர். ஜெயவர்தனா ஓடிப்போய் இந்தியாவினுடைய காலிலே விழுந்திருந்தார். அந்த சந்தர்ப்பத்திலே இலங்கை இந்திய ஒப்பந்தம் கைச்சாத்தானது. அந்த இலங்கை இந்திய ஒப்பந்தம் கைச்சாத்திரப்பட்டதனுடைய வெளிப்படை காரணமாக சொல்லப்பட்டது வந்து தமிழ் மக்களுடைய இனப்பிரச்சினைக்கு தீர்வு காண்பதற்காக என்ற அடிப்படையிலே தான் அந்த ஒப்பந்தம் கைச்சாத்திரப்பட்டிருந்தது. அந்த ஒப்பந்தத்தின் பொழுது எங்களுடைய தமிழ் மக்களுடைய விடுதலைக்காக போராடிய தமிழீழ விடுதலை புலிகளுடைய தலைவர் மேதகு வேலுப்பிள்ளை பிரபாகரன் அவர்களை புதுடெல்லிக்கு அழைத்து பேசிய இந்தியா ராஜீவ்காந்தி அவர்கள் தலைவர் பிரபாகரனிடம் ஒரு உத்தரவாதத்தை கொடுத்திருந்தார். உங்களுக்கு நாங்கள் ஒரு சுயாட்சியை உருவாக்கி தருவோம் என்ற ஒரு உத்தரவாதத்தை கொடுத்திருந்தார். அந்த அடிப்படையிலே தான் பின்னர் ஆயுதங்கள் வந்து இந்தியாவிடம் கையளிக்கப்பட்டிருந்தது. அந்த வாக்குறுதி இந்தியாவினால் இன்று வரை காப்பாற்றப்படவில்லை. இந்த இடத்திலே இந்திய பிரதமரிடம் நாங்கள் மிகவும் வினயமாக வேண்டிக் கொள்ளுகின்ற விடயம் என்னவென்று சொல்லி சொன்னால், இலங்கையிலே ஒரு தமிழ் தேசம் இறைமை அங்கீகரிக்கப்பட்ட அடிப்படையிலான ஒரு அரசியல் தீர்வை எட்டுவதற்கான அழுத்தத்தை இந்தியா கொடுக்க வேண்டும். இலங்கை இந்திய ஒப்பந்தத்தின் பிரகாரம் தமிழர்களுடைய அந்த அரசியல் உரிமைகள் வழங்கப்பட்டிருக்க வேண்டும். அது வழங்கப்படவில்லை. ஜே.ஆர். ஜெயவர்தனா ஒருதலை பட்சமாக ஒட்டியாட்சிக்குள் 13 திருத்தச்சட்டத்தை கொண்டு வந்து தமிழ் மக்கள் மீது திணித்திருக்கிறார். 13 திருத்தச்சட்டத்தை ஒருபொழுதும் தமிழர்கள் ஏற்றுக்கொள்வதற்கு தயாராக இல்லை. எங்களை பொறுத்தவரையிலே நாங்கள் மிக தெளிவாக சொல்கிறோம், தமிழ் தேசம் இறைமை சுயநிர்ணய உரிமை அங்கீகரிக்கப்பட்ட அடிப்படையிலான ஒரு சமஷ்டி தீர்வு எட்டப்பட வேண்டும். அந்த தீர்வை எட்டுவதற்கு இந்தியா முழுமையாக தலையிட வேண்டும் என்பதனை இந்த இடத்திலே நாங்கள் மிகவும் வினயமாக இந்தியாவுடன் நாங்கள் வேண்டிக்
கொள்கின்றோம். அதே நேரத்திலே கடந்த ஏழாம் தேதி இந்த நாடாளுமன்றத்திலே உரையாற்றிய சரத் வீரசேகர் அவர்கள் குருந்தூர் மலையிலே முல்லைத்தீவு மாவட்ட நீதிபதி கடந்த நாலாம் தேதி அங்கே ஒரு நேரடி விஜயம் ஒன்றை மேற்கொண்டு அங்கே ஒரு நீதிமன்ற விசாரணை நடவடிக்கைகளை மேற்கொண்டது தொடர்பாக உண்மைக்கு புறம்பான அப்பட்டமான பொய்களை இங்கே கூறியிருந்தார். நீதிபதி தன்னை அந்த இடத்திலிருந்து வெளியேற சொல்லி சொன்னதாகவும் அவரை குறிப்பிட்டு தமிழ் நீதிபதி என்று சொல்லி அவர் மிக கேவலமான முறையிலே கருத்துக்களை பதிவு செய்திருந்தார். அந்த பொய்யான கருத்துக்களை நீதிபதி அவரை அந்த இடத்தில் இருந்து வெளியேற சொல்லி சொன்னது என்பது அப்பட்டமான பொய். அந்த பொய்க்கு கருத்தை கூறியமைக்காக மிக வன்மையாக கண்டிக்கின்றேன். அத்தோடு அந்த நீதிபதியை அச்சுறுத்துகின்ற விதமாக அவர் கூறிய கருத்துக்களையும் நான் மிக வன்மையாக கண்டிக்கின்றேன். குருந்தூர் மலை என்பது வடகிழக்கு தாயகத்தை சேர்ந்த ஒரு பிரதேசத்தில் இருக்கிறது. வடகிழக்கு தாயகம் என்பது தமிழர்களுடைய பூர்வீகமான பிரதேசம். தமிழர்கள் பல்லாயிரம் ஆண்டுகள் ஆட்சி செய்து வாழ்ந்த ஒரு பிரதேசம். அந்த மண்ணிலே ஆக்கிரமித்து அத்துமீறி ஒரு விகாரை கட்டப்பட்டிருக்கிறது. தொல்பொருள் அகழ்வு என்ற பெயரிலே அமைச்சர் அவர்கள் விக்ரமநாயக் அவர்கள் அதை அகழ்வு செய்ய போகிறோம் என்று சொல்லிவிட்டு அந்த அகழ்வுகள் மிக இரகசியமான முறையிலே பேரினவாதிகளை வைத்து மேற்கொண்டு விட்டு அங்கே ஒரு பொய்யான வரலாறு முன்வைக்கப்பட்டு அங்கே ஒரு விகாரை கட்டியெழுப்பப்பட்டிருக்கின்றது. அந்த விகாரை அகற்றப்பட வேண்டும். அது சட்டவிரோதமாக கட்டப்பட்டது. பொய்யாக உருவாக்கப்பட்ட வரலாற்றின் அடிப்படையிலே அந்த விகாரை அமைக்கப்பட்டிருக்கிறது. இது தமிழ் மக்களுக்கும் சிங்கள மக்களுக்கும் இடையிலே ஒரு விரிசலை ஏற்படுத்துவதற்காக அந்த செயல்பாடு மேற்கொள்ளப்பட்டிருக்கிறது. இந்த இனவாத செயல்பாடுகளை இந்த அமைச்சர்கள் கைவிட வேண்டும். அது தமிழர்கள் பூர்வீகமாக வாழ்ந்த மண். அந்த மண்ணிலே நாங்கள் ஒருபொழுதும் எங்களுடைய உரிமைகளை விட்டுக் கொடுக்க மாட்டோம். கடந்த 14ஆம் தேதி அந்த இடத்திலே இருந்த ஆதிசிவன் ஐயனார் ஆலயத்தை வழிபடுவதற்காக மக்கள் அங்கே சென்றிருந்தார்கள். நாங்களும் அங்கே சென்றிருந்தோம். அங்கே திட்டமிட்ட ரீதியிலே களமிறக்கப்பட்டு இந்த பௌத்த பிக்குகளும் சிங்கள இன வெறியர்களும் எங்கள் மீது தாக்குதல்களை மேற்கொண்டார்கள். காவல்துறையினர் எங்கள் மீது தாக்குதல் மேற்கொண்டார்கள். நான் முடிக்கிறேன். என்னை கீழே தள்ளி வீழ்த்தி உதைந்தார்கள். மக்களை கண்மூடித்தனமாக தாக்கினார்கள். கேபிஎன் சம்பத் என்கின்ற ஒரு போலீஸ் உத்தியோகத்தர், 72 சைபர் சைபர் வெட்டி இழக்க முடியவர், விஜயரத்னம் சரவணன் என்கின்ற ஒரு ஊடகவியலாளரை தாக்கி அவருடைய ஒளிப்பட கருவியை சேதமாக்கி இருக்கிறார். இவர்களுக்கு எதிராக நடவடிக்கைகள் எடுக்கப்பட எங்களுடைய வழிபாட்டு உரிமைகள் உறுதிப்படுத்தப்பட வேண்டும் என்று கேட்டுக்
கொள்கின்றேன்.
ගරු නියෝජ කතානායකතුමනි, මෙතුමා මගේ නම කිව්වා. කුරුන්දිකිල කියන්නේ වසර 2000ක් පැරණි ඓතිහාසික විහාර සංකීර්ණයක්. ඒකේ තියෙනවා බෞද්ධ නටුම බොහෝ සංඛ්‍යාවක්. ඉතින් මේව ආරක්ෂා කරන්න ඇත්ත වශයෙන්ම පලාතින්න දෙමළ ජනතාවත් කැමති. මේ වගේ බෙදුම්වාදී දෙමළ දේශපාලඥයෝ තමයි මේ අනවශ්‍ය වාර්ගික සහ ආගමික ගැටුම් ඇති කරන්නේ. මේ බෞද්ධ උරුමය කියලා කියන්නේ අපේ පමණක් නෙමෙයි, මේ සමස්ත ලංකාවම උරුමයක්. ඒකයි අපි සිල් දෙනාම එකතු වෙලා ඒක ආරක්ෂා කරන්න ඕනේ. මේ වගේ බොරුවට ශිවලිංග තියලා පූජා කරනවා නම් ඒකෙන් වෙන්නේ අනවශ්‍ය විදියට ආගමික ගැටුම් ඇති කරන එකට. ඒක සම්පූර්ණයෙන් වක්කින් බාර ගන්න ඕනේ මේගොල්ලෝ.
අත්බවමින් සිටේ.